විනර ගරු ප්‍රේමනාත් සිද්දලවත් මෙතුමා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවට අපි පැමිණියට පස්සේ සූකි යෝජනා ගණනාවකට අපි කතා කරා. සමහර අවස්ථාවල අපි ඒ සූකි යෝජනා බොහොමයක් අවස්ථාවල ඒ සූකි යෝජනා අපි කතා කරේ බොහොම කාලයක් පෙර මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු නායක කාරකාදීන් පිළිබඳව. ඇත්තරම මෙම සෝක යෝජනාව ගැන ගත්තාම අපිත් එක්ක උරෙන් උර ගැටි අපිත් එක්ක වැඩ කරපු මේ ආණ්ඩුව බිහි කරන්න අපිත් එක්ක දහඩිය මහන්සිය වැය කරපු අපේ මිත්‍රයෙක්ගේ අකල් වියෝවක් සම්බන්ධයෙන් කතා කරන්න ලැබීම මං හිතනවා ඉතාමත් ශෝකදනක අවස්ථාව. කර සභාපතිතුමනි, මෙතුමාම මම මුලින්ම දකින්නේ මට මගේ මතකයේ අවදි කළොත් එදා ඒකාබද්ධ විපක්ෂය ලෙස අප කටයුතු කරනකොට ඒ නීතිඥවරයා හැටියට මම කටයුතු කරනකොට එතුමාට පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව කාලේ එතුමාට විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අවදී තමයි එතුමාට යම් යම් අවස්ථාවල නීතිමය උපදෙස් යම් යම් අවස්ථාවල යම් යම් කාරණා සම්බන්ධ සාකච්ඡා කිරීම දේශපාලන කරුණු කාරණා මේ හැම දෙයකදීම එතුමාත් එක්ක අපි දීර්ඝව සාකච්ඡා පැවැත්තුවා. සමහර අවස්ථාවල එතුමා රූපවාහිනී සංවාදවල ඉන්නකොට ඒ වෙලාවේ තුලත් මාව අමතලා සමහර උපදෙස් ගත්ත අවස්ථාවත් එතුමා බොහොම ෂණිකව තීඳු තීරණ අරගෙන අවශ්‍ය අවස්ථාවට සමහරවල් අපි කියනවා ගරු සභාපතිතුමා අර ගස් ලැබු ගහරි පලංචියට තියලා වැඩ කරනවා කියලා. එහෙම වැඩ කරන්න පුළුවන් කෙනෙක්. විමේ ප්‍රායෝගිකව දේශපාලනය විමට්ටම ඉදලා දේශපාලනය කරන්න පුළුවන් කරපු නායකයෙක්. එතුමගේ වියෝ මං හිතන්නේ පුත්තලම වගේ දුෂ්කර දිස්ත්‍රික්කයක ජනතාවට විශාල වශයෙන් තදින් දැනෙනවා. ඒක ඉතාමත් පැහැදිලි. එතනින් එහාට ගිහිල්ලා දේශපාලන වශයෙන් AVO ඒ දිස්ත්‍රික්කේ බලපානවා වගේම එතුමා පහුගිය කාලේ පුරාවටම අමාත්‍යාංශයේ එතුමාගේ අමාත්‍යාංශය ඒ පානීය ජල අවශ්‍යතා සපුරණේ අමාත්‍යාංශය විශාල වශයෙන්ම තුප් කම්කටොළු වලින් මැදිහත් වෙච්ච ඒවට ලක් වෙච්ච ජනතාවට පානීය ජලය ලබා දෙන්න වෙනවිච අමාත්‍යාංශය. එතුමා ඒ කාර්යය බලනකොට එතුමා විශාල වශයෙන් එතුමාගේ කාලය වැය කරා මේ රටේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය ජල සම්පාදනය කරන්න අවශ්‍ය දායකත්වය දක්වන්න. මං හිතන්නේ එක කාලයක් තිබ්බා එම අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යතුමා හිටියේ නැහැ. ඒ කාල සීමාව පවා එතුමා දීර්ඝව වැඩ කරන් ගියා. ඒ කාල සීමාව තුර එතුමා වෙන්දරත් වැඩිය කැපවීම වැඩ කර සමාන අවස්ථාවල වට පැවසුවා ඩබල් එන්ජින් දාලා තමයි මේ දවස්වල වැඩ කරන්නේ කියලා. ඉතින් මම විශ්වාස කරනවා මේ අඩුව අපිට පුරවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. පුත්තලම ජනතාවට පුත්තලම දිස්ත්‍රික්ක ජනතාවට මේක ඉතාම තදින් දැනෙනවා ඇති. දේශපාලනය තුල නොයෙකුත් කතන්දරවලට නොබියෝ මූණ දීපු විවේචනවලට කිසිම ආකාරයෙන් සැලුන් නැති දේශපාලන නායකයෙක් හිටර එතුමා අපිට හඳුන්වන්න පුළුවන්. එතුමා බොහෝමයක් අවස්ථාවල තමන් විශ්වාස කර දේ වෙනුවෙන් නොබියෝ පෙනී හිටියා. මං හිතනවා මමත් දේශපාලනයේදී විශාල වශයෙන් ගරු කරන දෙයක් සහ මමත් විශාල වශයෙන් දේශපාලනයේදී ප්‍රතිපත්තියක් හැටියට අනුගමනය කරන දෙයක් තමයි තමන් විශ්වාස කර දේ වෙනුවෙන් තමන් පෙනී ඉන්නේ. තමන්ට තමන්ගේ හෘද සාක්ෂිය අනුව තමන් ඒක විශ්වාස කරනවා නම් එහි ඒ ප්‍රතිපත්තිය මත පීඩා සිටීම වියුත්තක්. අපි ඒකට අපි එකඟ නොවුණත් අපි ඒකට ගරු කරන්න ඕනේ. මොකද ඒ ඔහුගේ මතය ඔහු ඒ මතය සම්බන්ධයෙන් දැඩුව එල්බගෙන එතුමා එවිනි පෙනී ඉන්නවා. ඒක තමයි නායකත්වය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කළ බැලුවම පහුගිය කාලේ පුරාවටම එතුමා විවේචනයට ලක් වුණා, දෝෂ දර්ශනයට ලක් වුණා. හැබැයි දෝෂ දර්ශනයට ලක් වෙන්න සමහර පිරිසකින් ලක් වෙන්න ඔහු අනෙකුත් ඔහු වටා ඉන්න ඔහුගේ මතවාදය විශ්වාස කරන ජනතාවගේ ආදරයට පාත්‍ර වුණා. යම් කණ්ඩායමක දෝෂ දර්ශන ලක්ුණා වෙන්න පුළුවන්. ද්වේෂ ලක්ුණා වෙන්න පුළුවන්. නමුත් තමන් ආදරය කරන තමන්ගේ මතවාද නියෝජනය කරන කණ්ඩායමේ එතුමා නායකත්වයට පත් වුණා. මම හිතන්නේ එතුමා කරන දෙවිනිය වැඩ කරනකොට කරන දෙවිනිය පින්නකොට එතුමා අනේකාගේ සිතුවිලි මොකද්ද කරන්න කියන කාරණේ එතුමා සැලකුවේ නැහැ. ඒක කරන්න සමහරලාට විශාල ශක්තියක් තියෙනවනේ ගරු සභාපතිතුමා. සමහර අවස්ථාවල එහෙම තීඳු තීරණ ගන්න එක එහෙම සුළුපටු දෙයක් නෙමෙයි. සමහර සමාජ ධාරාවන් සම්පූර්ණයෙන් වෙන පැත්තකට ගමන් කරනකොට තමන් විශ්වාස කර දෙවිනිය පෙනී ඉන්නවා කියන එක බොමාරු කාර්යයක්. ඒ නායකත්වය එතුමාට තිබ්බා. මම එතුමාගේ ඒ නායකත්වයට ගරු කරනවා. සමහර අවස්ථාවල එතුමා ගත්ත තීරණවලට අපි එකඟ වුණේ නැහැ. සමහර අවස්ථාවල මම එතුමාට කියලා දෙනවා අයියේ මේක මෙහෙම කරන්න හොඳයි නේද කියලා. මම බොහොම hina වෙලා සුහදශීලීව නැහැ කියලා එතුමා ඒකට හේතු දක්වනවා. ඒ දේශපාලන සාකච්ඡාව අපිත් එක්ක නිරන්තරයෙන් තිබ්බා. මම මතකයි එක වෙලාවක යහපාලන ආණ්ඩුව තියෙන වෙලාවේ හදවතේ මහින්ද කියලා කණ්ඩායමක් එතුමාත් එක්ක Facebook වැඩසටහනක් කරා. ඒ අවස්ථාවේ මම නීති උපදේශකයා හැටියට මම සහභාගී වුණා පුත්තල දිස්ත්‍රික්කයට ගිහිල්ලා. මේ කාරණාවලදී එතුමා විශාල වශයෙන් සංවිධාන ශක්තිය අතින් මේ මට්ටමේ ඉඳලා වැඩ කිරීම අතින් බැලුවාම එතුමා විශාල නායකත්වයක් පෙන්නුවා. මම හිතන්නේ එතුමා ඒ ප්‍රකට කරපු නායකත්වය එතුමගේ සහෝදරවරුන්ගෙන් එතුමගේ පවුලේ අනිකුත් සමාජිකයන් තුලත් අපි දකින්න පුළුවන් අපිට. එතුමගේ පවුල දේශපාලන පවුල. නමුත් කිසිම වෙලාවක එතුමගේ දයාබර පීතෘ හැඟීම මම හිතන්නේ අපිට ඒ පවුලට අහිමිව දරා ගන්න බැරුව ඇති. ඒ දරුවෝ හතර දෙනාට, ඒ බිරිඳට, ඒ සහෝදරයන්ට දෙවෙනිම දරා ගන්න බැරුව ඇති. මම හිතනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියපු කාරණා ගණනාවක්කින් ඔහුගේ නායකත්වයේ ගුණාංග ඔහු රටට, ඔහු ගමට, ප්‍රදේශයට, පුත්තලම් දිස්ත්‍රික්කයට ඔහු කරපු සේවය දිගින් දිගට මේ පාර්ලිමේන්තුව ඇතුලේ අද දිනේ අපි සාකච්ඡා කළා. එතන ඉහට ගිහිල්ලා එතුමා මේ ආකාරයෙන් අකල් වියෝගකට ලක්වීම සම්බන්ධයෙන්ුත් අපිට තියෙන විශාල ඉගෙන ගන්න ඕන පාඩමක්. දැන් සභාපතිතුමා මමත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වෙකරද නීතිඥයෙක් කෙනෙක් මගෙනුත් සමහරවිට මාර්ග නීති කඩනවා. ඒ හේතුව තමයි ගරු සභාපතිතුමා අපි සමහර අවස්ථාවල අපි කොච්චර වැඩ කරත් බැනුම් අහන මිසක් හොඳක් අහන්නේ නැහැ දේශපාලකයෝ හැටියට. අද සමහරු දේශපාලඥ වෛරක්කාරයෝ බවට පත් කරන්න අද විදිහේ තත්ත්වයක් අද මාව පාලා තියෙනවා. ඔය සමහර බොහොම 100%ේ කණ්ඩායම් අපි දැක්කා සනත් නිශාන්ත මහත්මයාගේ මරණයත් එක්ක ඒ ජනතා විමුක්ති පෙරමුණේ මඩ ව්‍යාපාර කොහොමද සක්‍රිය වෙලා එතුමාගේ මරණය සම්බන්ධයෙන් උද්දාමයටපත් වෙලා දිගින් දිගටම විශාල මඩ ප්‍රහාර දියත් කරේ කොහොමද කියලා. අපි හිතනවා මේ සමාජය තුළ එවන් තත්ත්වයන් නැති කිරීම සමාජයේ ප්‍රගමනයට බාධාවක් කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ඒ සඳහා ඒ වෙනුවෙන් උත්තරේ දුන්නේ පුත්තලම් දිස්ත්‍රික්ක ජනතාව. අපි දැක්කා සුවිශාල ජනතාවක් වැල නොකෙටි සනත් නිශාන්ත මහත්මයාගේ ආධාරයෙන් පැමිණිලා ඒ අවසන් ගෞරව දක්වන. සමහර වෙලාවට අපිට බියක් හිතෙනවා මෙවැනි පැසිස්වාදී දේශපාලන ක්‍රමවේද තුළ ඉදිරියට අපි දේශපාලනය කරන්නේ කොහොමද කියලා. එතුමගේ නිවස වගේම මගේ නිවස වගේම අපි සිය බොහෝමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පහුගිය කාලේ ඒ පැසිස්වාදී දේශපාලන පරිගණකයේ විරුවට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කොහොම වුණත් අපි ඒවා සැලෙන්නේ. එතුම මම හිතන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු රැස්වීම ඒ ගිනිගත් නිවස මත තමයි ඒ භූමිය තමයි ආරම්භ කරේ. මම කියන ගත්තේ කරු සභාපතිතුමා විශාල වැඩපිළිවෙල වැඩ ප්‍රමාණයක් අපි දවසකට බාර ගන්නවා. අපේ ඇතින් කොහොමද මේ මාර්ග නීති උල්ලංඝනය වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් මම කතා කරේ. සමහර දලාවට අපි දැන් අපේ ආරක්ෂක නිලධාරීන්ට අපේ රේදුරන්ට අපි ඇඟිල්ල දික් කරාට සමහරවල් අපි එක විවාහ උත්සවයක් අස්සම් කරන කොළඹ අපි ගන්න අවිස්සාවේ තවත් විවාහ උත්සවයක් අස්සම් කරන්න. මොකද හේතුව? මේවට අපි සහභාගී වෙන්න ඕනේ. සමහර ලාවට ආවා ගෙවල් වලට, මල්ල ගෙවල් වලට, විවාහ උත්සව වලට මේ හැම එකම දිස්ත්‍රික්කයේ පුරාවට අපි යන්න ඕනේ. අපිම තමයි සමහර ලාවට මේ රියදුරන්ට කියන්නේ කොහොම හරි මේකෙන් ටිකක් යන්න කියලා. ඉතින් මං හිතන්නේ මේක හොඳ පාඩමක් අපි හැමෝටම. මේ සමහර ලාවට අපිට කලවරහ කරගෙන කරන්න වෙනවා අපි කරන වැඩක්. මොකද හේතුව මේ රිය අනතුරු අද දිගින් දිගටම ශීඝ්‍ර ලෙස වැඩි වෙලා තියෙනවා. එක අතකින් බීමත් රිය ධාවනේ, අනිත් අතකින් අධි වේගයෙන් යුතු ධාවනේ. මම හිතනවා මේ සනත් විශ්වාස මැතිතුමාගේ අකල් වියෝ තුල අපි හැමෝටම තියෙන පාඩමක් තමයි අපි කොහොමද වැඩ කටයුතු කළමනාකරණය කරමින් අපේ ඉදිරි දේශපාල කටයුතු කරන්න කියලා. මම හිතන්නේ ඒක හොඳ පාඩමක්. ආපහු අපිට හැරිලා බලන්න වෙනවා. මොකද හේතුව මේ මාර්ග අනතුරු නිසා අද විශාල වශයෙන් අපේ රටේ ජනතාව නිරපරාදේ මිය යනවා. එතන ඊහාට තුවාල සිද්ධ වෙනවා. විශාල ගැටලුවක් තියෙනවා. ඒ එකම මේ කාර්ය සම්බන්ධයෙන් අපිට තියෙනවා කිසිම අපි සාකච්ඡා කළ යුතු කාරණයක් තියෙනවා. මේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට ඒ අඩුව සම්බන්ධයෙන් ගත්තාම දිගින් දිගටම සනත් නිශාන්ත මැතිතුමා කරපු සේවය කරන්න පුළුවන් හයිය මේ අපේ මන්ත්‍රීවරුන්ට සහ ඒ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන්, සනත් නිශාන්ත මැතිතුමාගේ සහෝදරයන්ට, ඒ පවුලයට සනත් නිශාන්ත මැතිතුමා වෙනුවෙන් ඒ දේශපාලන දිවි ඉදිරියට ගෙනියන්නේ අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. මොකද හේතුව එතුමා ඒ අරන් ගිය දේශපාලන ක්‍රමවේදය, එතුමාගේ දරුවෝ වෙනුවෙන්, එතුමාගේ සම්පූර්ණ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඒ දරුවන්ට සහ ඒ පවුලේ අයට සියලුම දෙනාටම තියෙනවා විශාල යුතුකමක් ඒ දේශපාලන ව්‍යාපාරය ඉස්සරහට අරන් යන්න. ඒ නිසා අපි කොච්චර කතා කරත්, අපි කොච්චර ගුණ වැව්වත්, අපි කොච්චර ශෝක වුණත් ඒ පවුලට නැතිවෙච්ච සනත් නිශාන්ත මැතිතුමාගේ අඩුව පුළුවන්කමක් නැහැ. ඒ නිසා අවසාන වශයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවටත්, ඒ පවුලේ සියලු දෙනාටත්, ඒ අපේ නීතිඥ තුමියටත්, ඒ පවුලේ දරුවන්ටත්, ඒ සහෝදරයන්ටත් අවසාන වශයෙන් අපේ ශෝකය පළ කරමින් ඔබ සියලු දෙනාටම එතුමාගේ අඩුව, එතුමාගේ හිස්වීම දැනෙන්නේ නැතුව ඉදිරියට යන්න අපිට අවශ්‍ය අපිට පුළුවන් තරමේ ශක්තියක් ඔබට ලබා දෙනවයි කියන කාරණය මතක් කරමින් ඔබටත් ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සනත් නිශාන්ත මැතිතුමාට, අපේ මිත්‍රයාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මෞනීහරණ ඔබවත්ම ස්තුතියි.
ස්තුතියි. ඊළඟට ගරු මොහම්මද් මුසාමිල් මැතිතුමා, මූලාසනයේ ගරු ප්‍රේමනාන් සීදරවත් මැතිතුමා වෙන්ව ඇත. ගරු මුලාසනාඩු මන්තුමනි, සනත් නිශාන්ත පෙරේරා මැතිතුමාට එතුමාගේ ආගමනුකූලව මොක්සුව ප්‍රාර්ථනා කරන අතර එතුමාගේ පවුලේ උදවියට අපගේ සාතිසය සංවේගය ප්‍රකාශ කරමි. පුත්තලම දිස්ත්‍රික්කයේ තුල අවස්ථා ගණනාවකදීම පුත්තලම ජනතාවගේ වැඩිම මනාප ගැනීමට එතුමාට හැකි වුණා. ඒ තුලින් විශාල ජයග්‍රහණයක් දේශපාලන ශිෂ්‍යය අත්පත් කරගන්න පළාත් සභාවලත් පාර්ලිමේන්තුවෙත් එතුමාට හැකි වුණා. ඒ වගේම හැම මොහොතකම ඉතාම සිනහමුසු මුහුණින් කටයුතු කරපු කෙනෙක් තමයි සනත් නිශාන්ත මැතිතුමා. සමහර වෙලාවලට දේශපාලන වශයෙන් එතුමාගේ දරපු මතයන් අපේ මතයන් වෙනස් අවස්ථා තිබුණා. එතකොට ඒ වෙනස්කම් රාශියක් මැද්දේ වුවත් අපි මේ පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ඒ වෙනස්කම් තිබෙමින් තාම සමීපව ආශ්‍රය කළා. ඉතාම හැම මොහොතකම, දුටු හැම මොහොතකම තාම සිනහමුසු මුහුණින් අයියේ කියලා ඉතාම ආදරයෙන් කතා කරපු පුද්ගලයෙක්.
ඒ වගේම මට අවස්ථා ගණනාවකදීම එතුමා වාද විවාද වැඩසටහන්වලදී රූපවාහිනී වැඩසටහන්වලදී මුණ ගැහිලා තිබෙනවා. සමහර අවස්ථාවලදී අපි දෙන්න එක පැත්තේ, ආණ්ඩුවේ වෙන්න පුළුවන්, විපක්ෂයේ වෙන්න පුළුවන්, අපි දෙන්න එක පැත්තක ඉඳන් විවාද කරපු අවස්ථා තිබෙනවා. ඒ වගේම අපි දෙන්න දෙපැත්තට බෙදිලා විවාද කරපු අවස්ථා තිබෙනවා. ඉතින් හැම මොහොතකම සනත් නිශාන්ත මැතිතුමා එතුමාගේ ප්‍රතිපත්තියේ ඉඳගෙන එතුමා නිර්භීතව අදහස් ප්‍රකාශ කළා. අපේ අපේ ප්‍රතිපත්ති ඉඳන් අදහස් ප්‍රකාශ කළා. අපේ අදහස් අතර උණුසුම් වචන හුවමාරු වුණා. නමුත් ඒක කිසිසේත්ම අපි අතර තිබුණු සුහදතාවයට බාධාවක් වුණේ නැහැ. අවබෝධයෙන් තමන්ගේ ප්‍රතිපත්ති අතර විවේචන තිබුණත් ඒවා පුද්ගලික ගැටුම් බවට පරිවර්තනය කරගත්තේ නැහැ. මට මතකයි හිරු බලය වැඩසටහන, දෙරණ වාද පිටිය වැඩසටහන, ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහන ආදී වැඩසටහන් ගණනාවකදී අපි මේ වසර ගණනාවක් පුරා මුණ ගැහුණා. ඒ වගේම මට මතක් වෙනවා ඒකාබද්ධ විපක්ෂය ආරම්භක කාලේ අපි ඉතාම දුෂ්කර දේශපාලනයක නිරත වුණේ. ඒ කාලේ ඔබතුමාටත් මතකයි මූල ආසනාවට මන්ත්‍රීතුමනි, ඒ හැම මොහොතකම සනත් නිශාන්ත මැතිතුමා හොඳ ශක්තියක් වුණා අපිත් එක්ක ජනතාව රැස් කිරීමේදී. දෙවා පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල ශක්තියක් වුණා. ඒ වගේම අපි කරපු හැම කටයුත්තකදීම අපි සියලු දෙනා සමග උරෙන උර ගැටිලා එතුමාගේ කටයුතු වලට මැදිහත් වුණා. ඒ නිසා එතුමාගේ හදිසි අභාවය මං හිතන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවටත් අපි කාටත් වික්ෂිප්ත වුණු අවස්ථාවක්. ඒ නිසා අපි එතුමාගේ පවුලේ උදවියටත් ඒ වගේම දූදරුවන්ටත් සියලු දෙනා වෙත අපේ කනගාටුව ප්‍රකාශ කරන ගමන් නැවතත් එතුමාගේ ආගමානුකූල එතුමාට මොක්ෂුව ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්ප හමාර කරනවා. බොහොම ස්තුතියි.
ගරු ඩයනාගමගේ අමාත්‍යතුමිය,
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමා. ඇත්තටම අද මේ ශෝක දිනය සනත් නිශාන්ත අපේ සහෝදරයා අපේ එකට අපි සමග මේ පාර්ලිමේන්තුව තුල වාඩි විලා මේ පාර්ලිමේන්තුව තුල ඇත්තටම ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරපු ඒ වගේ චරිතයක් අද මට මේ පාර්ලිමේන්තුවේදී ගොඩාක් දුරට මිස් වෙනවා. ඒක මම පළවෙනිම කියන්න ඕන. ඒක හරිම අඩුවක් මේ පාර්ලිමේන්තුවට. මොකද මම එතුමාව පුද්ගලිකවම දැනගන්නේ මේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ. හැබැයි මම දැකපු එතුමා ළඟ තියෙන ඒ හිතවත්කම, සහෝදරකම මාත් එක්ක නිතරම එකට කතා කරලා හැමතිස්සෙම අක්කේ මම ඉන්නවා ඕන දෙයකට කියලා කියන ඒ වචන ටිකත් අද ඇත්තටම මට විශාල කනගාටුවක් මේ පාර්ලිමේන්තුව තුළ ඒ වගේ කෙනෙක් නැති එක. මාත් එක්ක අන්තිමටම බලය වැඩසටහනට සහභාගී වුණා. එදත් මං වෙනුවෙන් ප්‍රසිද්ධියෙම පෙනී හිටියා මට මේ පාර්ලිමේන්තුව තුළ වෙච්ච ප්‍රශ්නත් එක්ක. මට හැමදෑම කිව්වක්කේ මම ඉන්නවා ඕන වෙලාවක. මට තියෙන කනගාටුව මේ රට තුළ ඇත්තටම මට හිතාගන්න බැහැ රටේ විපක්ෂ නායකයා මේ අපි හැම තිස්සෙම ගේන ශෝක දින තියෙනවා. අපි එක එක අපේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපෙන් වෙන්ව ගිය මිය ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් මේ ශෝක පණිවිඩ ශෝක දිනයන් අපි මේ විදිහට ගේනවා. ඒ වෙලාවේදී මම හිතන්නේ පක්ෂපාත ભેදයකින් තොරව තමන්ගේ පුද්ගලිකත්වය පැත්තකට දාලා මිය ගිය තමන් එක්ක එකට මේ පාර්ලිමේන්තුවේ මේ 225 කෙනෙක් මිය ගිය පසු මේ රටේ ඉන්න විපක්ෂ නායකයාට බැරි නම් මේ වෙනුවෙන් එක වචනයක් ශෝකයක් පළකරනද මම අහන්න කැමති මේ රටේ ජනතාවගෙන් මෙහෙව් නායකයෙක් ඔබට ඕනේද අනාගතයට මෙහෙව් නායකයෝ ඔබට ඔබ මේ රට බාර දෙන්න කැමතිද ඒ කුහකත්වය මෙතනින් පෙන්වුවේ නැද්ද මේ කීප දෙනෙක් මේ විපක්ෂයේ ඇත්තටම මම ඒගොල්ලන්ට ගරු කරනවා අඩුම ගානේ මේ මිය ගිය මිනිසෙකුට තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන්න තරම් කොන්දක් ගරුත්වයක් තියෙන ඒ අයට මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා සහ ගරු කරනවා හැබැයි හරිම අවාසනාවක් මේ පුද්ගලිකවම මේක අරගෙන අද මෙතනට පැමිණිලා නැතු මේ ශෝක පණිවිඩය ප්‍රකාශ කරන්න බැරි නම් මේ රටේ මේ විපක්ෂ නායකයාට මම හිතන්නේ මේ රටේ ජනතාව ගොඩාක් හිතන්න වෙනවා මේ වගේ නායකයෙක් බිහි කළ යුතුද නැවත කවමදාවත් මේ පාර්ලිමේන්තුවට තුල නම් මම හැටියටවත් දකින්න කැමති නැහැ. ඉතින් මම කියන්න ඕනේ සනත් නිශාන්ත කියන මේ අපේ සහෝදර ඇමතිතුමාට මන්ත්‍රීවරයාට අපි දැක්කා එතුමා මිය ගිය වෙලාවේ හරිම අවාසනාවන්ත විදිහට මිය ගිය වෙලාවේ සමහරක් මේ කියාගන්න මේ මිනිස්සු හැබැයි කතා කරන්නේ අපි බෞද්ධ නහි වේරේන වේරාණි වෛරෙන් වෛරේ සංසිඳෙන්නේ නැහැ කියන එක මේ බෞද්ධ ආගම ගැන කතා කරන අපි බෞද්ධයි කියාගන්න මේ සමහරක් අය මේ හැසිරෙන විදිහ මේ සමහරක් අය මේ මිය ගිය මිනිස්සයාට මොන තරම් මඩ ප්‍රහාර එල්ල කරාද මේ පහුගිය ඒ කාල සීමාව තුල මේ කිසි කෙනෙක් හිතුවද අපිත් මිය යනවා කියලා අපි මේ බෞද්ධ ආගමේ කියාගන්න කිසි කෙනෙක් ඇත්තටම මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය දන්නවද මේ ධර්මයේ තේරුම දන්නවද ඒකවත් නොදන්න කොටසක් නෙමෙයිද මෙතන ඇවිත් ඉන්නේ මේ විදියට හැසිරෙන්නේ එහෙමනම් අපි බෞද්ධ ආගමේ නම් මොකද්ද අපි මේ කතා කරන්නේ මේ මරණය කියන දේ අපි සියලු දෙනාටම එකම පොදු දේ ලෝකේ වෙනස් නොවන එකම දෙය තමයි මරණය මේ ලෝකේ අනිත් සියලු දේ වෙනස් වෙනවා හැබැයි මරණය වෙනස් වෙන්නේ නැහැ සියලු දේ දෙනාටම පොදුයි අපි මිනිස්සු හැටියට සතෙක් හැටියට පණ තියෙන කෙනෙක් හැටියට මේ ලෝකේ ඉපදුනොත් මේ මරණය පොදුයි අපි දන්නේ නැහැ හෙට මෙතනින් කවුරු මිය යන්න පුළුවන්ද කියලා එතකොට අපි ඔක්කොම අල්ලම පුද්ගලිකවම මේක අරගෙන මේ විදියට හැසිරෙනවද මොකද්ද මේ ලෝකේ වෙන්නේ නැති කිසිම රටක වෙන්නේ නැති විදිය හැසිරීමක් මේ පාර්ලිමේන්තුවේ මේ විපක්ෂයේ සමහර අය හැසිරෙනවා ඊට පස්සේ එතුමාට එතුමාගේ අර අහිංසක දරුවා අර පුංචි පුතා අර පුංචි දරුව තුන් දෙනා කෑණු ළමයින් තුන් දෙනා මේ දරුවෝ හතර දෙනෙක් එක්ක තනි වුණ එතුමාගේ බිරිඳ මොන තරම් අපහසුතාවයට පත් කරාද මේ පහුගිය කාලේ මේ මතුමාගේ මරණයෙන් පස්සේ මේ සමාජ මාධ්‍ය තුල මේ සමාජ මාධ්‍ය අපි එතකොට මේ ඔන්ලයින් පනත ගේන්න හොඳ නැද්ද මේක වැරදිද මේ කරලා තියෙන දේ අපි මේ විදිහට පුළුවන්ද මිනිස්සෙකුට අපහාස කරන්න අර අහිංසක දරුවෝ හතර දෙනෙකුගේ මූණ බලාගෙන කරන්න පුළුවන්ද මිනිස්සෙකුට මොනතරම් අපහසුතාවයකට ඒ දරුවන්ව පත් කරනවද මේ තමන්ගේ පියා මේ තමන්ගේ ස්වාමි පුරුෂයා මැරුණේ නැතත් මිය ගියේ නැතත් තමන්ගේ ස්වාමි පුරුෂයාට තමන්ගේ පියාට තමන්ගේ මවට අපහාසයක් වෙනවා නම් ඒ දරුවොත් ඒ බිරිඳවරු ඒ ස්වාමි පුරුෂයා වුණත් මොනතරම් අපහසුතාවයකට පත් වෙනවද කනගාටුවට පත් වෙනවද මේ තරම් හිතන්න බැරි කුහක කුහකත්වයෙන් පිරිච්ච මේ සමහරක් මේ සල්ලි ගෙවාගෙන මේ කරන වැඩේ මේවා කරන්නේ සල්ලි දීලා වෙනම කණ්ඩායමක් හදාගෙන ඉන්නවා මේ වැඩ ටික කරන්න මං කියන්න ඕනේ මේ රටේ මේ 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 103 මේ 103 100 බිඳුව කරලා දාන්න ඕනේ ඉදිරි ඡන්දවලදී ඒකයි මම නම් ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාවගේ මොකද මෙහෙම හැසිරෙනවා නම් රටක් කොහමද ඔයගොල්ලෝ හිතන්නේ මේ රටක් කරයි කියලා මේ රටක් කරන්න පුළුවන් මේ කුහකත්වයෙන් මේ වගේ හිතක් පපුවක් නැති මිනිස්සුන්ට පුළුවන් ද රටක් කරන්න මේ රටේ අනාගතයේ දරුවන්ගේ මොකද්ද වෙන්නේ කාන්තාවන්ට මොකද වෙන්නේ මේ රට එහෙම වුණොත් මේ මේ චරිතය ඝාතනය කරපු හැටි අපි අදටත් වාහනයක හිටියත් අපි මිනිහක් ගෙනියන වෙලාවට අපි ඒ වාහනේ ඇතුළෙත් නැකිටලා ඒ මිනිහයාට ගරු කරනවා ඒ කවුද කියන එක අපිට අදාළ නැහැ. ඒක තමයි ඒ කරන්න පුළුවන් ගරුත්වය. නමුත් මේ කාල කන්නි කොටසක් මේ රට තුල ඉන්න මේ රට ගොඩ දාන්න දෙන්නෙත් නැහැ, ව්‍යාපෘතියක් පටන් ගන්න දෙන්නෙත් නැහැ, කිසි දෙයක් කරන්න දෙන්නෙත් නැහැ. මියගිය මිනිසෙකුට ඒ මරණය නිදහසේ කරගන්න ඒගොල්ලන්ගේ නැතිින්ට ඉඩ දෙන්නෙත් නැහැ. නමුත් ඒ සියලු දේම පරදා අපි දැක්කා මේ මළගෙදරට ඇවිල්ලා හිටපු සෙනග. මේ තරම් මේ නරකයි කියාගන්න, මේ තරම් මේ මේගොල්ලෝ මේ අපහාස කරපු මිනිසයාට මේ තරම් සෙනගක් එන්නේ ඇයි? ඇයි මේ තරම් සෙනගක් ආවේ මිනිසයාගේ ඒ මල ගෙදරට? මොකද ඒ මිනිසයාට ලස්සන හදවතක් තිබුණ හින්දා. ඒකයි ඒ මිනිසයාගේ හදවත ලස්සනයි. ඒ හදවත දැකපු මිනිස්සු තමයි මේ මල ගෙදරට ආවේ ඒ අන්තිම ගරුත්වය දෙන්න. එහෙමනම් අපි ඒ අහිංසක දරුවෝ ගැන හිතලවත් මේ අපහාස, මේ බිරිඳ ගැන හිතලා මේ අපහාස, මේ කරන වැරදි නවත්තන්න ඕනේ. මේවා වැරදි කවුරු කරත් අපි දන්නේ නැහැ හෙට විපක්ෂයේ කවුරු මියේයිද කියලා. අපි මරණය කියන දේ අපි දන්නේ නැහැ කොතනද, කොයි වෙලාවෙ කොහොම සිද්ධ වෙයිද කියන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒක තමයි, ඒක තමයි නියමය මේ රටේ, මේ ලෝකේ. අපි දන්නේ නැහැ. එතකොට අපිත් ඔය වගේ දැන් අපිත් එක්ක පුද්ගලිකව මෙහෙම සටන් කරා, මෙහෙම පාර්ලිමේන්තුවේ මේ මේ ව්‍යාද විවාද කරා, මෙහෙම කියලා ඒ මිනිස්සයාට අගෞරව කරනවද? ඒ මියගිය මිනිස්සයාට එහෙම කරන එක සදාචාරාත්මකද? එහෙම වෙන්න ඕනේද? ඒකටවත් කරගන්න බැරි කොන්දක් පණ නැති මේ මේකටවත් ගරුත්වයක් දෙන්න බැරි කුහකත්වයෙන් පිරිච්ච කෙක් ඉන්නවයි කියන එකත් මේ පාර්ලිමේන්තුවේ ඉඳගන්න එකත් ලැජ්ජාවක් මට නම්. ඇත්තටම මේ වගේ හැසිරෙන ඉන්න මම කියන්න කැමති මේ මේ අපේ හිටපු ගරු සනත් නිශාන්ත ඇමතිතුමා මට සහෝදරයෙක් වගේ, මං කිව්වා වගේ හැමදෑම ඒ ආදරේ තිබුණා. ඒ ආදරේ හෙටටත් තියෙනවා. එතුමියට මේ සනත් නිශාන්ත ඇමතිතුමාගේ බිරිඳට මම එදා කිව්වා ඔබතුමිය ශක්තිමත් වෙන්න, මෙතුමාගේ තැන ගන්න, මේ පැත්තේ ජනතාවට එතුමාගෙන් ඉවර කරගන්න බැරි වැඩකොටස ඔබතුමිය බාර අරගෙන කරන්න, ශක්තිමත් වෙන්න. කවුරු මොනවා කිව්වත් කාන්තාවක් හැටියට මට දෙන්න පුළුවන් එකම අවවාදය ඔබතුමියට, මේගොල්ලන්ට පෙන්වන්න කාන්තාවගේ ශක්තිය, නැගිටින්න. මේක තමයි ලෝකේ නියාමය. නියාමනය තමයි මිය යෑම. කොහොම කොයි කොයි වෙලාවේ කවුරු කොහොම යයිද කියන්න අපි දන්නේ නැහැ. නමුත් මේ දේ සිද්ධ වුණා ඔබතුමිය මේ ශක්තිය ශක්තිමත් වෙන්න, මේ දරුවෝ හතර දෙනා වෙනුවෙන් ශක්තිමත් වෙලා ඉදිරියට ඇවිල්ලා මෙතුමා නවත්තපු තැනින් ඔබතුමිය පටන් ගන්න, මේ ගමන ගෙනියන්න, මෙයාගේ නම නැවත නැවතත් මිනිසුන්ට මතක් වෙන්න ඔබතුමිය මේ වැඩේ කරන්න කියලා මං එදා එතුමියගෙන් ඉල්ලා සිටියා. මම ඇත්තටම සන්තෝෂ වෙනවා. එතුමිය උගත් බුද්ධිමත් කාන්තාවක්, ඒ කියන්නේ ඉතාමත්ව නිහතමානීව මම සතුටු වෙනවා. එතුමියට මගෙන් ඕන වෙලාවක අවශ්‍ය දෙයක් තියෙනවා නම් මම ඒක දෙන්න ලෑස්ති. ඒ වගේම සනත් නිශාන්ත කියන අපේ මේ සහෝදරයාද අපිට මෙතන ගොඩක් වෙලාවට මිස් වෙන කෙනෙක්, මේ පාර්ලිමේන්තුව තුළ ඒ ඒ ඒ සටන්වාදී ඒ ඒ ඒ කට ඒ කතා කරන දේවල් අපිට ඇත්තටම මට ගොඩක් මිස් වෙන කෙනෙක් මේ පාර්ලිමේන්තුව තුළ. ඉතින් මම කියන්න කැමති මෙතුමාගේ මේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් මම මගේ අපි මේ සියලු දෙනා වෙනුවෙන් මගේ ශෝකය මම පළ කර සිටිනවා. එතුමාට නිවන් සුව මම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.
ගරු ගාමිණීලොග්ගි මෙතුමා,
සභාපතිතුමනි, අද අපිට ඉතාම කනකාටුදායක දවසක්. සනත් නිශාන්ත මෙතුමාගේ අභාවය පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන අවස්ථාව. මේ සභාවේ විවිධ පක්ෂවල අපි මන්ත්‍රීවරු හැටියට එතුමා වෙනුවෙන් කරපු සියලුම ප්‍රකාශ අපි අනුමත කරන අතර අපි අද ඉතාම කනකාටුදායක. සරත් නිශාන්ත මැතිතුමාව මම දැනගත්තේ 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයෙන් පස්සේ මම එතුමාව දැනගත්තා. ඊට පස්සේ එතුමත් එක්ක අපි සම්බන්ධ වුණා, එතුමත් එක්ක ආශ්‍රය කරා. අපි දැනගත්ත ඉතාම දුර්ලභ ගණේ මන්ත්‍රීවරයෙක් හැටියට මම එතුමාව දකින්නේ. එතුමා බොහොම නිහතමානී වගේම ඉතාම කෙලින් තීන්දු ගන්න නායකයෙක්. උදේට එකක් කියලා හැන්දෑවට තව එකක් කියන නායකයෙක් නෙමෙයි, ගත්ත තීන්දු එක්ක ඉදිරියට යන නායකයෙක්. එතුමගේ ජීවිතය ගැන කල්පනා කරාම අපි එතුමා පළාත් සභාවට ගිහිල්ලා පළාත් සභාවේ ඇමතිවරයෙක් බවට පත් වෙලා ඒ තුළින් ධීවර ශ්‍රේෂ්ඨයට විශාල සේවාවක් කරලා එතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ඇමතිවරයෙක් හැටියට පත් වුණා. එතුමා දේශපාලඥයෙක් වගේම මිත්‍රයෙක් හැටියට ඉතාම ගුණවත් කල්යාණ මිත්‍රයෙක් හැටියට එතුමා මාත් එක්ක ඉතාම කිට්ටුවෙන් ඇසුරු කරා. එතුමාට මං ගරු කරා, මොකද එතුමාගේ තීක්ෂ නියතමානී කෙලින් අදහස් නිසා. ඕනම විෂයක් පිළිබඳව එතුමා යම් කිසි තීන්දුවක් ගත්තා නම් පැත්තක් ගත්තා නම් ඒ පැත්තේ දිගටම හිටියා. මට මේ කල්පනා වෙන්නේ මේ පාර්ලිමේන්තුවට මං ඇවිල්ලා මේ මොහොත වෙනකොට අවුරුදු 41ක් වෙනවා, 83 ඉඳලා මේ වගේ ශෝක යෝජනා ගණනාවකට මං සහභාගී වෙලා තියෙනවා. මට අද වගේ මතකයි, අපේ පාර්ලිමේන්තු හිටිය ඉතාම කාර්යසූර මන්ත්‍රීවරු ජිනදාස වීරසිංහ කියලා. එතුමාව ඝාතනය කරා ඇඹිලි පිටියේ හාද. අපි එදා මරණයට ගියා. ඒ එතුමාව ඝාතනය කරේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලන පක්ෂය. ඊට පස්සේ අපේ පාර්ලිමේන්තු හිටපු අහිංසක මන්ත්‍රීවරෙක් සුමතිපාල මැතිතුමාව ඝාතනය කර. ඊට පස්සේ ලයනල් ජයතිලක අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමාව ඝාතනය කර. අපි හැම මරණයකටම ගියා. නමුත් ඒ ඝාතනය කරාට කවුරුවක් ඊට පස්සේ අවලාද කිව්වේ? අද මේ මන්ත්‍රීතුමාව ඝාතනය කළා. එතුමා රියාන්තුරකින් මිය ගියා. නමුත් ෆේස්බුක් වල මොනවද ගියේ කියලා අපි කවුරුත් දන්නවා. මේවා අපේ සමාජයට ගැලපෙනවද නැද්ද කියන එක අපි කල්පනා කරලා තීරු කරන්න ඕනේ. එතුමා පුත්තලම් ජනතාව වෙනුවෙන් ඉතාම නිහතමානීව කටයුතු කරපු මහත්මෙක්. නැත්නම් එතුමාට පුත්තලම් දිස්ත්‍රික්කයේ පළවෙනි මන්ත්‍රීවරයාට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. එතුමා ඒක හැමදාම පවත්වාගෙන ගියා. ඒ පළාතේ උදවියගේ ප්‍රශ්නවලට, ඒ පළාතේ උදවියගේ උමනාවල් වලට, එතුමා ඒ පළාතේ අවශ්‍යතාවයන් වෙනුවෙන් එතුමාගේ කාලය කැප වුණා. මේ මරණය සිද්ධ වුණත් එතුමා තමන්ගේ හිතවතෙක්ගේ මගුල් ගෙදරකට ගිහිල්ලා ඒ මගුල් ගෙදර ගිහිල්ලා කටයුතු කරලා අවසන් වෙලා කොළඹ එනකම කවදාවත් මේ මරණය සිද්ධ වෙන්නේ නැහැ. එතුමාගේ නිවස ගිනි තියලා තිබුණ නැත්තම්, එතුමාගේ නිවස ගිනි තියලා තිබුණා නම් එතුමා ඒ නිවසට තමයි යන්නේ. ඒ නිවස නැති නිසා එතුමාට කොළඹ එන්න සිද්ධ වුණා. එතකොට තමයි මේ අනතුර පත් වුණේ. නිවස ගිනිපුතු අය කවුරුවක් හිතුවේ නෑ මේ තුමාට මේ වගේ අනතුරක් ඇති වෙයි කියලා. මගේ නිවසත් ගිනිටි. නුත් ඒ අය සන්තෝෂ වෙනවට නුත් අද සත්‍යසන්ත මාත්‍යාගේ ජීවිතේ නැති කරන්න සිද්ධ වුණේ. ඒ නිවස ගිනිතියන්නේ නැතුව තිබුණා නම් එතුමා එදා රාත්‍රියේ ආපහු කොළඹ එන්නේ නෑ, ඒ නිවසට යනවා. ඉතින් මේ මරණය පිළිබඳව අපි තාමත්ම කනගාටු වෙනවා. මට හැමදාමත් මතක් වෙනවා මම මේ මරණ ගෙදර ගියාම සරත් නිසාන්තගේ පුංචි පුතා එමෑණියන්ගේ මූණ අතක ගයින්නවා දැක්කාම මට මගේ මුණුපුරම් මතක් වුණා. ඉතාම මට අදටත් මතක් වෙනකොට කනගාටුවටත් ශෝකයටත් පත් වෙනවා මේ පුංචි පුතා එදා අම්මගේ අතේ වාඩි වෙලා මූණ අතක ගයින්නවා දැක්කාම. හොඳ පියෙක් අපිව මුණ ගැනුමාම දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කරනවා, දරුවන්ගේ කටයුතු ගැන කතා කරනවා. විවිධ අපි කිට්ටු සමායක ඉතාම කිට්ටු සම්බන්ධයක් තිබුණා. පවුලේ විස්තර ජීවිත ගැන අපි බොහෝම වෙලාවට කතා බහ කරනවා, අනාගතය ගැන කතා කරනවා. එහෙම ගුණවත් මහත්මයෙක් හැටියට මම එතුමාව දැනගෙන හිටියේ. කවුරු මොන විදිය කල්පනා කරත් එතුමා ගාව තියෙන හොඳ ගතිගුණ දෙකක්, ගත්ත පැත්ත කෙලින් ඉන්නවා, ගත්ත ක්‍රියාමාර්ගයට ආපස්සට යන්නේ නැහැ, ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. ප්‍රශ්නේ මොකද්ද කියන එක එතුමා කල්පනා කරන්නේ. ඒක තේරුම් අරගෙන ඒ කාරණා පිළිබඳ තීන්දුවක් ගත්තාම ඒ තීන්දුවේ කෙලින් ඉන්න නායකයෙක් හැටියට මම එතුමාව දැක්කේ. ඒ හොඳ ගුණගත් ගාමක් තිබුණ. ඒ වගේම එතුමා රටේ ප්‍රශ්න පිළිබඳවත් හොඳ අවබෝධයක් ඇතුව කටයුතු කරා. ඒ වගේම තමන්ගේ කොට්ටාසේ දියුණුව පිළිබඳව විවිධාකාරයක සිතුවිලි හිටපු නායකයෙක්. එහෙනම් අද එතුමාගේ අභාවයෙන් මේ පාර්ලිමේන්තුව පමණක් නෙමෙයි මුළු පුස්තා දිස්ත්‍රික්කයේම කනගාටුවට ශෝකයටත් පත් වෙනවා. එතුමාගේ මරණයේ දවසේ ආපු ජනගහනය දැක්කාම දහස් ගණන් ආවේ එතුමාට ගෞරව කරන්න, එතුමාට ශෝකය ප්‍රකාශ කරන්න. අපිටත් අද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි කරගත්තා පින් කුසල් සනත් නිසන්ත මැතිතුමාට අනුමෝදන් වෙලා නිවන් සුව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ පාර්ලිමේන්තුව එතුමත් එක්ක කටයුතු කල්යාණ මිත්‍රයේ කැටියට ඒ නෝනා මහත්මියට දරුවන් තිදෙනාට ආදරණීය පුතුණුවන්ට පවුලේ ඥාතීන්ට අපේ ගෞරවනීය කනගාටුවත් ශෝකයත් ප්‍රකාශ කරමින් මගේ වචන සුවල්පව සංගණ බොහෝ ස්තුතියි.
ස්තුතිගරු මන්ත්‍රීතුමා. ගරු සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා.
සමාවෙන්න. සනත් අයගේ මරණය විසින් තමයි මගේ සීට් එක මෙහෙට වෙනස් කළේ සභාපතිතුමනි. මේ මට ඔහු තාම ඉන්න වගේ දැනෙන නිසා මම තාම පෙරාසුනේම හිටියේ. සමාවෙන්න. ගරු සභාපතිතුමනි, මට කාරණා දෙකක් කියන්න තියෙන්නේ. එකක්, සනත් නිශාන්ත නම් මේ මහජන නියෝජිතයා ගැන. දෙක, එතුමන්ගේ අනපේක්ෂිත මරණයෙන් පසුව එක්තරා සමාජ තීරුවක් එකී මරණය පිළිබඳව පළ කළ සමාජ මතවාදය පිළිබඳ අදහසක්. අංක එක, සනත් නිශාන්ත ඇමතිතුමා තමන් නිවැරදියයි විශ්වාස කළ දේශපාලන කඳවුර වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී හිටපු මනුස්සෙක්. ගරු සභාපතිතුමනි, ලංකාවේ දේශපාලනය තුළ සනත් නිශාන්ත ඉන්දියන් ක්‍රිකට් ටීම් එකේ විරාට් කොහ්ලි වගේ මිනිහෙක්. අපි කොයිතරම් කොහ්ලීට අකමැතිද? ඇයියේ අපිට පෞද්ගලිකව විරාට් කොහ්ලි වරදක් කරලාද? නෑ. ඔහුගේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු විසින් සිදු කරන අසාමාන්‍ය පෙනී සිටීම තුලින් තමයි වෛරය අපේ හිතේ හැදලා තියෙන්නේ. ඇත්ත නේද මම මේ කියන කාරණේ? කොහ්ලි ඉන්දියාව තව කණ්ඩායමක් එක්ක ක්‍රිකට් මැච් එකක් ගහනකොට ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සාමාන්‍ය ක්‍රීඩකයෙකුට එහා ගිය කැපවීමක් ඒ පිටිය මැද කරනවා. ප්‍රතිවාදියාට ඒක පොඩ්ඩක් දිරවන්නේ නැහැ. දැන් මොහොමඩ් අසරුදීන් ගත්තොත් අපි පුංචි කාලේදලා හරි අමුතු ජනප්‍රිය මිනිස්සෙක් ලංකාවේ. හැබැයි කොහ්ලි ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයාට ජනප්‍රිය මිනිහෙක් නෙවෙයි. හැබැයි කොහ්ලිව ඉන්දියන් ක්‍රිකට් වලට අසාමාන්‍ය විදිහට වටිනවා. ඇයි ඒ? ඔහු කරන ඒ අසාමාන්‍ය ගැඹුරු කැපකිරීම. සනත් නිශාන්ත ගරු ඇමතිතුමා මහින්ද රාජපක්ෂ දේශපාලන කඳවුර ඇතුලේ ඉතාම බරපතල ගැඹුරු කැපවීමක් පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව සිද්ධ කළ මිනිස්සෙක්. ඔහු යමක් වෙනුවෙන් ගන්න ඇක්ෂන් එක, රියැක්ෂන් එක පිළිබඳව කල්පනා නොකර ගන්න තරමට ඔහු දේශපාලනය තුළ තමන්ගේ කණ්ඩායමට අවංක වෙනවා. ඒ අවංක භාවය ඇතුලේ සමහර විට පෞද්ගලිකව ඔහුට දේශපාලනික හෝ සමාජමය වශයෙන් යම් යම් අවාසි සිදු වන බව ඔහු නොදුටුවා නෙවෙයි. ඒ සියල්ල ඇතුලේ අපි දැක්කේ ඔහුගේ දේශපාලනය තුළ තිබුණු බරපතල අවංකකම. මං හැමදාම කියන්නේ ප්‍රේමේදී වගේ දේශපාලනයේදී උමනත් කවදාවත් දාලා යන්නේ නැති මිනිස්සු. සනත් නිශාන්ත ගරු ඇමතිතුමා, ලංකාවේ දේශපාලන ව්‍යාපාරයක් ඇතුලේ අපි දුටු අසාමාන්‍ය අවංක කැපවීමක් තිබුණු ඉතාම වටිනා මිනිස්සෙක්. දෙවනි කාරණය, එතුමාගේ මරණයෙන් පසුව එක්තරා සීමිත සමාජ තීරුවක් කටයුතු කළ ආකාරය. එතුමාගේ මරණය විසින් මේ සමාජයට බරපතල අධ්‍යාත්මික පාඩමක් කියලා දුන්නා කියලා මං විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි. ලංකාවේ මරණය සමග ඇතිවෙන ඒ අවමංගල්‍ය උත්සවයට අපේ ගම්වල අදටත් කියන්නේ ගරු සභාපතිතුමනි මල ගම කියලා. ලංකාවේ සිංහල භාෂාව පිළිබඳව ප්‍රාමාණිකයන් හෙව්වා ඇයි මේ මරණයක් සිද්ධ වුණු තැනට මල ගම කියලා කියන්නේ? ඇයි මේක මගුල් ගෙදර වෙද්දි මල ගම වෙන්නේ? මේ වචනේ අර්ථය වාගෙන යද්දී මේ භාෂාව පිළිබඳ ප්‍රාමාණිකයෝ අපිට පැහැදිලි කළා, මරණයක් සිද්ධ වුණාම ඒ මරණය ඒ ගෙදරට පමණක් සීමා නොවි මුළු ගමටම එකහා ලෙස අදාළ එක ලෙස අදාළ නිසයි මේක මල ගමක් වෙන්නේ. අර මෑතක කියන අමු සින්දුවෙත් තියෙන්නේ මල ගමනේ වචනේ නේද? මල ගෙදර නෙමෙයි මල ගම. යම් මිනිස්සෙක් මිය ගියාට පස්සේ, මම කියන්නේ සනත් නිශාන්ත මැතිතුමාට විතරක් අදාළව නෙමෙයි මරණය කියන පොදු සාධකය පිළිබඳව, යම් මිනිහෙක් මැරුණහම ඔහු හෝ ඇය පිළිබඳව අපි ගෞරවය පළ කරන්නේ ඔහුගේ ගුණ අගුණ මත නෙවෙයි. මරණය සම්බන්ධව ශෝක වීම, කම්පා වීම මිනිස්සුන්ගේ ආත්මගත මනුස්සකමක්. ඒක යුතුයකමක් නීතියක් නෙවෙයි, ආත්මගත මනුස්සකමක්. මෙන්න මේ ආත්මගත මනුස්සකම මේ රට එක්තරා සීමිත සමාජ තීරුවක් තුළ බිඳුවයි කියලා අපි දැක්කා. ඒ බිඳුවට දේශපාලන වශයෙන් කවුරුන් හෝ නායකත්වයේ ලබා දෙනවා නම් ඔවුන් මේ රටේ මහජන මනස තුල මොන වගේ තැනකද අවසානේ කියලා නතර වෙන්නේ කියන කාරණාව ඉස්සරහ ඡන්දකදී තමයි අපිට මැනගන්න බලාගන්න වෙන්නේ. මේ මරණය සිදු වුණු වෙලාවෙ ඉඳලා ඇතමුන් එය සාකච්ඡාවට ගත්ත විදිය පිළිබඳ අපිට තිබුණේ කම්පනයක්. මම බැරිම තැන ඒ දරුපැටව 4 දෙනා ජයරත්න මල්ශාලාවේ ඒ මැතිනිය සමග එකට තුරුල් වෙලා තාත්තගේ ප්‍රාණේ නිරුද්ධ මල කඳ ළඟ අඬන විදිය ෆොටෝ එකක් අරන් දැම්මා. මේ තිරිසන් සමාජය අර සීමිත තීරුව ඒ ෆොටෝ එකටත් ගැහුව සභාපතිතුමනි. සනත් නිශාන්ත සහෘදයාගේ මරණය විසින් මේ සමාජයට කෑ ගහලා කිව්ව පණිවිඩේ තමයි මරණයකදී මිනිස් සමාජයක් හැස්සිරිය යුත්තේ කෙසේද කියන පණිවිඩය පිළිබඳ ඉතාම පළල් සමාජ සංවාදයක් නිර්මාණය වුණා. ඒ නිසා තමයි ආරච්චි කට්ටුවට අපි බලාපොරොත්තු නොවුණු සංඛ්‍යාවක් එතුමාට අවසන් ගෞරව දක්වන්න ආවේ. එක වේලකට හාල් කිලෝ 500ක වත්තු වෙන සිද්ධ වුණා සභාපතිතුමනි. ඒ අනපේක්ෂිත ජනතා සහභාගීත්වයේ ලොකුම කොටස සනත් නිශාන්ත ගරු ඇමතිතුමා ඒ මිනිස්සුන්ට කළ සේවය සහ ඒ මිනිස්සු එක්ක පවත්වාගෙන ගිය අවංක මානව සමදතාවේ. අනික තමයි මරණයකදීවත් හැසිරෙන්න තේරෙන්නේ නැති උන් සම්බන්ධ සමාජ විරෝධය තමයි ඒ මලගෙදර ඒ දේහයේ පිටුපස ආවේ. මම ඒ කාරණාවත් සිහිපත් කරමින් අවසාන වශයෙන් ඒ දරුපැටව 4 දෙනාටත්, එවැගේම නීතිඥ චමරි පෙරරා මැතිනිය, එතුමිය සනත් අයියා ඉන්න කාලේ ඉඳලා අපේ පක්ෂයේ කාන්තා සංවිධානයේ විදියටත් නීතිඥ සංවිධානයේ විදියටත් ඉතාම සක්‍රීය දේශපාලන මැදිහත්වීමක් කළ කෙනෙක්. එවැගේම අපි ආරච්චි කට්ටුවට ගිය වෙලාවේ තේරුම් ගත්ත දේ තමයි සනත් නිශාන්ත මැතිතුමාගේ දේශපාලනය තුළ ඉතාම සක්‍රීය නිහඬ මැදිහත්වීමක් එතුමිය විසින් සිද්ධ කරලා තියෙන ආකාරය, ඒ සියල්ල පිළිබඳව එතුමියටත් ස්තුති කරමින් සනත් නිශාන්ත මැතිතුමාගේ මරණයෙන් පසුව අපිට ඉටු කළ යුතුව තිබුණු යුතුකම් සියල්ල උපරිමයෙන් ඉටු කිරීමට අපි කැප වුණාය කියන සනසිල්ල විතරයි කරු සභාපතිතුමනි අපේ පපු අවසානයේ තියෙන්නේ. සනත් අය බෞද්ධයෙක් නෙවෙයි, ඒත් බෞද්ධයෙක් වෙච්ච මට හැමදාම මියගිය මිනිහෙක්ට පතන්න තියෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගෙන් විනිර්මුක්ත අතිශාන්ත ප්‍රණීත උතුම් වූ නිර්වාණ සම්පත්තියම එතුමන්ටත් වේවා.
සුධිකර මන්ත්‍රීතුමා, ගරු වචිර අභිවර්ධන මන්ත්‍රීතුමා,
ගරු සභාපතිතුමනි, මයිතන්නේ ඉතාමත් ශෝක ජනක මරණයක් විච්ච අවස්ථාවේ ඒ පිළිබඳ විවිධ අදහස්, විවිධ යෝජනා, ශෝක ප්‍රකාශ ප්‍රකාශ වෙමින් තිබෙනවා. අතවාසයෙන් මේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාම පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම ජීවිත සකස් වෙලා තිබෙන්නේ දේශපාලඥයා යන අයගේ විශේෂයෙන් ජීවිත සකස් වෙලා තිබෙන්නේ උදේ සිට රාත්‍රිය දක්වා සිදුවන හමුවන මහජන තාවගේ දුක කඳුළු එහෙම නැත්නම් ජනතාවගේ ප්‍රශ්නවලට අහුම්කන් දුන්නොත් අවුරුදු 10ක් 15ක් 20ක් ඔහු සකස් වෙන්නෙම ඔහුගේ ශරීරය මනස සකස් වෙන්නෙම ඒ ජනතාවගේ ආරක්ෂාව සඳහා ඒක විවිධ අර්ථකථන තිබෙනවා ඒ කෙබඳු අර්ථකථන තිබුණත් විශේෂයෙන් මම මතක් කරන්න කැමති චමරි මහත්මිය ඒ වගේ මේ දරුවන් හතර දෙනා අද සමාජයේ එහෙම නැත්නම් තනිවීමට ඉඩ නොදී සියලු දෙනා ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. මට අවස්ථාව ලැබුණා ඒ පවුලේ සනත් නිශාන්ත මැතිතුමාගේ සහෝදරිය පවුලේ වැඩිමහල් දියණිය දීපා ප්‍රියන්ති පෙරරා මහත්මිය විවාහ වුණේ ජාලිය මාරසිංහ නැමැති විදුලි ඉංජිනේරුවෙක් සමග. මා සමග විශ්වවිද්‍යාලයේ එකට අධ්‍යාපනය ලැබපු නිසා මට සමීප කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. මට අවස්ථාව ලැබුණා මරණ දවසේ ශ්‍රී ලංකාවට පැමිණිලා හිටිය කැනඩාවේ ඉඳලා. ඒ අවස්ථාවේ මම අවුරුදු ගණනාවකට පස්සේ සනත්ගේ දේශපාලන ඉතිහාසයත් ඔවුන්ගේ පවුල පිළිබඳ විස්තරයක් කතා කරමින් හිටියා එම අවස්ථාවේ. ඇත්ත වශයෙන් සනත් නිශාන්ත දේශපාලන භූමිකාව දිහා බැලුවාම 1994 එතුමා දේශපාලනය ආරම්භ කරනවා. මට එතුමා මුණ ගැහෙනවා අපේ සමාජ මතයක් තිබුණු වයඹ මැතිවරණය. වයඹ මැතිවරණය මෙහෙවන අවස්ථාවේ මම එක්සත් ජාතික පක්ෂයෙන් ගියා ආනමඩුව මැතිවරණ කොට්ටාෂයේ බාරව. ඒ කාලේ ආනමඩුව මැතිවරණ කොට්ටාෂයේ පොදුජන එක්සත් පෙරමුණේ සංවිධායකවරයා සමග තමයි විරුද්ධ පක්ෂ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතෙක් හැටියට කටයුතු කරන්න ලැබුණේ. මට මතකයි දමු දසනායක මහත්මයා, මට මතකයි පල්ලම හරිය, මට මතකයි මහ කුඹුක්කඩවල හරිය, මට මතකයි මේ ප්‍රදේශ සියල්ලම. එහෙනම් අපි ඒ මුළු දේශපාලන ක්‍රියාවලියේ අපිට පුළුවන්කම තිබුණා පක්ෂ වුණත් විපක්ෂ වුණත් සමහර ප්‍රශ්නයකින් තොරව ක්‍රියා කරන්න. මට මතකයි ඒ තරුණ නිශාන්ත දේශපාලඥයා. මං හිතනවා මාධ්‍ය එහෙම නැත්නම් වෙනත් මාධ්‍ය උත්සාහ කළත් වෙන පැත්තකට යොමු කරන්න මහජනයා ඒ සඳහා ඉඩ දුන්නේ නැහැ. අපි අවසාන අවස්ථාවේ එතන හිටියා. මම දැක්කා සමස්ත මහජනයා මාධ්‍ය පාලනය කරමින් මාධ්‍යයේ තිබෙන මතය වැරදියි කියලා මහා ජන ගඟක් පැමිණෙමින් එතුමාගේ දේහය අවසාන වතාවටත් බලන්න අවශ්‍යයි කියලා එතුමාගේ දේහය වහන්න ඉඩ නොදී නැවත විවෘත කරන්න කියන මහජන පණිවිඩය ලබා දෙමින් තමයි එම ස්ථානයේ ගත කළේ. කොහොම හරි මට මතකයි අපේ රටේ දැන් ඇති වුණු පහුගිය අරගල අවස්ථාව. මේ අරගල අවස්ථාව ඇති වුණාම විවිධ නායකත්වයක් දෙන්න පුළුවන්. දේශපාලන පක්ෂ තමන්ගේ මතයට අනුව යම් යම් ක්‍රියාවත් කරන්න පුළුවන්. ජනතාව අතරේ හොඳ නරක කියලා වචන දෙකක් තිබෙන බව ඇත්ත. හොඳත් හොඳයි නරකත් හොඳයි. එතකොට නරකක් තියෙනවා නම් ඒ නරක මරා දමන්න බෑ. ඒ නරක පුනරුත්ථාපනය කරන්න පමණයි බෞද්ධයන් හැටියට කරන්න පුළුවන්. එහෙනම් කෙනෙක් හිතනවා නම් නරක මරා දැමිය යුතුයි කියලා එන උසාවිය ඕන නෑ. එන නීතිඥයෝ ඕන නෑ. එන බන්ධනාගාර ඕන නෑ. ඇයි නරක මරා දමන්න පුළුවන්? එහෙනම් බෞද්ධයන් හැටියට නරක පුනරුත්ථාපනය පමණයි බෞද්ධ දර්ශනයේ තිබෙන්නේ. වෙන මාර්ගයක් නෑ. නරක මරා දැම්මා කියන්නේ නරකට තිබෙන ඊටත් වඩා නරක ක්‍රියාවලියක්. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා එතුමා අරගල අවස්ථාව ඇතිවිච්ච අවස්ථාවේ මට මතකයි එතුමා කියපු කතාවක්. එතුමා මට කිව්වා එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා හැටියට නම යෝජනා වෙලත් නැහැ. නමුත් මට කතා කරලා කිව්වා මේක දැන් කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට විතරයි. හැබැයි ඒ මතය වෙනුවෙන් එතුමා ඒක පෙනීඳලා ඒක එතුමාගේ නායකයාට කියලා එතුමා ඒ සඳහා ක්‍රියා කළා. එතුමාගේ ඡන්දයත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කිරීම සඳහා පාවිච්චි කළා. ඒ නිසා තමයි ඒ නිසා අපි විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ කනගාටුවත් ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කනගාටුවත් මේ අවස්ථාවේ ප්‍රකාශ කළ යුතුමයි. මොකද සනත් නිශාන්ත කියන දේශපාලන චරිතය සකස් වුණේ කොහොමද කියලා ඒ හිටපු මහජනකඟ දිහා පැයක් එකහමාරක් දෙකක් බලාගෙන හිටියනම් දේශපාලඥයන්ට පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඒ හිටපු මහජන ගඟ හැසුරුනේ කොහොමද? එහෙමනම් ඒ ආපු මහජන ගඟ පාට පාට වස්ත්‍ර ඇඳගෙන කවුරුවත් ඇවිල්ලා හිටියේ නැහැ. ඔබට ආපහු වීඩියෝ දර්ශනයක් දාලා බලන්න පුළුවන්. සැබෑ කනගාටුවෙන් සැබෑ සුදු ඇඳුමෙන් සැරසිලා තමන්ගේ බලවත් කනගාටුව තමන්ගේ නායකයාට ප්‍රකාශ කළා. ඉතින් ඒ නිසා අපි දේශපාලන භූමිකාවේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තණ්හාව නිසා, තනතුරු නිසා තමන්ගේ ජීවිත විනාශ කර ගැනීම මේ සභාව තුළ අපිට පේනව සිදුවීමෙන් පවතින. ඒක මහා කනගාටුදායක තත්වයක්. වෛරය, ක්‍රෝධය නැති වේවා කියලා මේ අවස්ථාවේ කල්පනා කළ යුතුයි. මේ වෛරය, ක්‍රෝධය, තණ්හාව නිසා, තනතුරු නිසා කළ නොකළ දෙයට කළා කියනවත්, කළ දෙයට නොකළා කියනවත් දේශපාලන භූමිකාවේ නරක පූර්වාදර්ශයකට පුහුණු වෙලා තිබෙනවා. ඒක මහා කනගාටුදායක තත්වයක්. ඒක ජාතියේ මහා අවාසනාවක්. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන්නේ මේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, තණ්හාව සහ තනතුරු තණ්හාව අතෑරලා රටක් ජාතියක් ගැන හිතලා එකමුතුකමින් ක්‍රියා කරමු කියලා. ඉතින් කොහොමත් අපි කොච්චර කිව්වත් ඒක පිළිගන්න එක පිළිනොගන්න එක අපේ නියෝජිතයන්ගේ හැසිරීමෙන් ක්‍රියාකලාපෙන් පේනවා. හැබැයි ජාතියට අනාගතයක් අවශ්‍ය නම් නිශාන්ත ඇමතිතුමා හිතපු විදියට එතුමාගේ පළාත ලංකාවේ තිබෙන ආණමඩුව මැතිවරණ කොට්ටාසය කියලා කියන්නේ ලංකාවේ විශාලම මැතිවරණ කොට්ටාසය අම්පාර වුණොත්, ලංකාවේ විශාලම මැතිවරණ කොට්ටාසය වැල්ලවාය වුණොත්, ඊළඟට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 8ක් තිබෙන ආණමඩුව නැමැති ඉතා දුෂ්කර ප්‍රදේශයේ ඉතා අහිංසක මහජනතාව වෙනුවෙන් දීර්ඝ කාලයක් එතුමා පෙනී හිටියා. එතුමායි මහජනේ ආරක්ෂා කිරීම සඳහා පියවර ගත්තා. එතුමා හරියයි හිතපු දේ එතුමා ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාත්මක කිරීමේදී එතුමාගේ ශෛලිය සමහර අයට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමන්ට දැනුම අඩු වුණාම තමන් ඒ සඳහා ගැටීම ඇති කර ගැනීම සිදු වෙනවා. ඒ ගැන අපි කනගාටු විය යුතුයි. විශේෂයෙන් මේ අවස්ථාවේ මම මේ අපේ එතුමිය මේ විශේෂයෙන් චමරිපෙර මහත්මියටත් පවුලේ සියලු දෙනාටත් නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයේ ශෝකයත්, විශේෂයෙන් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ශෝකයත් පවුලේ සියලු දෙනාට ප්‍රකාශ කරමින් මෙවන් අකල් මරණ කිසිවෙකුට සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඬ වෙමි.
සුදී ගරු මන්ත්‍රීතුමා.